ගරු තුසාර ඉන්දුනිල් අමරසේන මැතිතුම ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මම සුතේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අද ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ ඉදිරිපත් කරපු මේ මාස 4ක සඳහා ඉදිරිපත් කරන ලැබූ අය ආදායම් සහ වියදම් ලේඛනය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. මම මූලික වශයෙන්ම කියන්න කැමති, දැන් මේ පහුගිය මාස 3-4 තුල අපේ ඩොලර් බිලියන 3ක් අපේ කෑමට බීමට ප්‍රවාහණයට එදිනදා තිබිච්ච වියදමට අපි විවිධ රටවල් වලින් ණය හැටියට අරගෙන කාලා බීලා විනාශ කරලා තියෙනවා. ඉතින් එතකොට ඩොලර් බිලියන 3ක්, එතකොට අපි බරපතල ආර්ථික අර්බුදයක් අස්සේ ඉන්න අවස්ථාවක මේ මාස 4ක කාල සීමාවක් තුරට මම හිතන්නේ මේක මීට වැඩිය ක්‍රමානුකූලව සහ මේ සුරංගනා කතාවලින් තොරව මේ අයවැය ලේඛන ඉදිරිපත් වුණා නම් හොඳයි කියන කාරණාව අපි මේ අවස්ථාවේදී කියනවා. මේක දැන් අපි දකින්නේ මේ සුරංගනා කතාව ලියවෙන්නේ ටොයියංග සහ බයියංගේ එකතුවෙන් ඇතිවන ලියවිල්ලක් හැටියට තමයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේක ලියවෙන්නේ. දැන් කවුද ටොයියෝ කියලා කියන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ කාලේ කිව්වට මෙතන ඉඳන් බාධා කරන්න බෑ යන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පහුගිය කාලේ කිව්වට ටොයියෝ කියලා.
කොහොමද රනිල් වික්‍රමසිංහ තමන්ගේ ආසන වලට යන්න
බාධා කරනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ කාලේ අපි කිව්වේ ජනතාව කිව්වට ටොයියෝ කියලා. ඇයි? ඉතාමත්ම ජාත්‍යන්තරවාදී මන්ත්‍රීවරයෙක් හැටියට නායකයෙක් හැටියට ජාතිකත්වයට ඉතාමත්ම අඩුම තැනක් දුන්න ජාතිකත්වය පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයෙක් හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ටොයියෙක් කිව්වේ. එතකොට බයියෝ කියලා හැඳුන්වන කණ්ඩායම කවුද මේ බයියෝ? අධික ගෝත්‍රවාද, අධික ආගම්වාද, ජාතිවාද, දූපත් මානසිකත්වය, මේවා සේරම කද බැඳගෙන ගිය රාජපක්ෂ කුලකයාට තමයි බයියෝ කියලා කිව්වේ. එතකොට අද ටොයියෝ සහ බයියෝ එකතු වෙලා ටොයියන් විසින් බයියෝ රකින්නෝ, බයියන් විසින් ටොයියෝ රකින්නෝ. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම තමුන්නාසට කියන්නේ මේක ටොප් බයියා අයවැයක් කියන කාරණේ තමයි මට මේ අවස්ථාවේදී කියන්න වෙන්නේ. මේ අයවැය ටොප් බයියා අයවැයක් කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. එතකොට මම අහනවා, දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ටොයියෙක්ද, රනිල් වික්‍රමසිංහ මැතිතුමා බයියෙක්ද කියන කාරණේ දැන් අපිට හොයා ගන්න බැරුව තියෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ටොයියෙක්ද බයියෙක්ද කියන කාරණේ අපි මේ අවස්ථාවේදී අහනවා. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දැන් එතුමා දැන් ටොප් බයියෙක් වෙලා කියන කාරණේ මේ අවස්ථාවේදී අපි කියන්න කැමතියි මේ අවස්ථාවේදී. ඉතින් එක්කම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, දැන් මේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට අපි මූණ දීලා ඉන්න අවස්ථාව, දැන් මේ බරපතල ආර්ථික අර්බුදයකට මූණ දීලා ඉන්න අවස්ථාවේ කොමේ බරපතල ආර්ථික අර්බුදයට හේතු වෙච්ච කාරණා පිළිබඳව මේ අයවැය ලේඛනයේ කිසිම ලියවිල්ලක් නැහැ. දැන් හේතුව නැතුව ඵලයක් නැහැ. එතකොට කවුද මේ ආර්ථික අර්බුදයට නිර්මාණය කරන්න පාර කැපුවේ? ගෝඨාභය රාජපක්ෂ හිනමු ජනාධිපතිතුමා විතරද? එතකොට ගෝඨාභය රාජපක්ෂෙන් පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරද? එතකොට මේකේ කැබිනට් මණ්ඩලයේ ඒ වෙනකොට හිටපොයි අතිශ්‍රේ නැද්ද? දැන් සරත් වීරසිංහ සේකර මහත්තයා කතා කරනවා තොත්තබාබෙක් වගේ. ඒ විදේශ ප්‍රේෂණ ඒක එන්න ඕනලු, ඒක හොඳයිලු. හැබැයි ඩොලර එක හිර කරලා විදේශ ප්‍රේෂණ නවත්තන්න ඒගොල්ලෝ තීන්දුව තීරණ ගත්ත අතිශ්‍රේවා. පෞද්ගලික අධ්‍යාපනය ඒ ජාත්‍යන්තරයට ඉඩාරිනක හොඳයිලු. හැබැයි අර සයිටම් වගේ දේවල් ගෙනෙද්දි මේක වැළපුණා, මේ 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 රටේ මහ විශාල අර්බුද ඇති කළා. එතකොට ඒ අයම තමයි අද මේ කාරණා පිළිබඳව මහ ලොකු ගාථා කියන්න කියන කාරණේ මම අවස්ථාවේදී කියනවා. එතකොට අපි කොහොමද මේ පහුගිය හේතු අමතක කරන්නේ? දැන් අර බරපතල ඒ ගත්ත බරපතල වැරදි ආර්ථික තීන්දුව, බරපතල තීරණ, ඒ පෝර ප්‍රතිපත්තිය, ඒ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කරපු ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයන් හඳුනා නොගැනීම, අපිට බේට්ටික ගේන සල්ලි නැතුව කෑම ටික ගේන සල්ලි නැතුව ඉන්නේ නැද්ද? අපි දැක්කා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න ජොන්සන් ප්‍රාන්දු මහත්තයලා ඒ ඇතික ඒ පවත්තමු කතා, උඩඟු කතා. බැසිල් රාජපක්ෂ මහත්තයා අපි පුළුවන් තරම් අපි කියද්දි ආර්ථික විශේෂඥයන් පුළුවන් තරම් කියද්දි මෙර ලෝකේ ඉන්න තානාපති අංශ පුළුවන් තරම් කියද්දි උඹලගේ ආර්ථිකේ බංකොලොත් වෙනවා විනාශ වේගන යනවා වහාම ක්‍රියාමාර්ග ගන්න වහාම ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඒ ලෝකේ අනිත් ඒ ණයගත් රටවල් එක්ක කතා කරන්න මේවා කියද්දි සත පහකට ගණන් ගත්තේ නැහැ අපිට ඕන තරම් ඩොලර් තියනවා කිව්වා අපි කාටද බය කිව්වා මොළ හතක් ඇවිල්ලා ඒ සියලු දේවල් සමනය කරනවා කියලා කිව්වා අන්තිමට මොකද්ද උනේ අද ගරු මූලාසනේ මන්ත්‍රමනේ ජනතාවට පව් අද ජනතාවට කන්න නැහැ මිනිස්සුන්ගේ දුප්පත්ම ආහාරය තමයි පාන් පිටි වලින් හදාපු රොටිය අද ජනතාවට රොටියක් කන්න විදියක් නැහැ පාන් පිටි කිලෝයක රුපියල් 320යි මිනිස්සුන් දුප්පත්ම කරෝල හොද්දක් තමයි හාල්මස් හොද්ද අද හාල්මස් හොද්දක් කන්න බෑ අද සාලෙව හොද්දක් කන්න බෑ මිනිස්සු පව් මිනිස්සු මිනිස්සු අද මැරෙනවා බඩගින්න මැරෙනවා ළමයින්ට දරුවන්ට ආහාර මන්ද පෝෂණය නැහැ කවුද මේවට වග කියන්නේ ජනතාවට පව් දැන් සාමාන්‍යයෙන් බස් ඩ්‍රයිවර් කෙනෙක් අතින් බස් එකක් ප්‍රපාතයකට පෙරලිලා තුවාලනොත් ඒ බස් ඩ්‍රයිවර්ටත් දඬුවමක් තියෙනවා මේ රටේ මුළු ආර්ථික ක්‍රියාකලාපයම අඩපණ කරලා අපේ දරුවෝ ටික බඩගින්න දේලා අපේ දරුවෝ ටික හාමදේ දේලා මේ ලෙඩු ටික බේත් නැතුව මැරලා මේ සියලු කම්පණයන් මිනිස්සු පොලිං වල දුක් විඳලා මේ සාහසික අපරාධයට කවුද වග කියන්නේ කියන කාරණේ මම අහනවා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හිටපු අගමැතිතුමාට දැන් තනතුරු වලින් යන්න උනා හැබැයි බස් එකක් පෙරලන බස් ඩ්‍රයිවර් කෙනෙකුට දඬුවමක් තියෙනවනම් විනය ක්‍රියාමාර්ග තියෙනවනම් මේ තීන්දුව තීරණ ගත්ත ජනාධිපතිවරයාට ඒ කැබිනට් එතුමායාට කැබිනට් එකේ හිටපු අගමැතිවරයාට ඒ තීන්දුව තීරණ ගත්ත කැබිනට් මණ්ඩලයේ වට අත උස්සපු ඇමතිවරුන්ට ඒ තීන්දුව තීරණ ගත්ත මහ බැංකුවේ අධිපතිවරයා පීබී ජයසුන්දරලා අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු කණ්ඩායමට කරුණාකරලා මේ අයට විනය තීන්දුව ගන්නට ඕනේ මේ ජනතාව විඳින දුක වෙනුවෙන් ඒ තීන්දුව තීරණ අපි බලාපොරොත්තු වෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගණේ කියන්නේ ඉතින් ඒකම අපි කියන්න ඕනේ දැන් මේ ඇමතිවරු දැන් ඇමතිවරු දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙත් ආණ්ඩුවේ ඇමතිවරු පහුගිය මහින්ද රාජපක්ෂ මහත්තයාගෙත් ආණ්ඩුවේ ඇමතිවරු පහුගිය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවේත් ඇමතිවරු චන්දිකා බණ්ඩාරනායක මහත්තයාගේ නෝනාගේ කාලෙත් ඇමතිවරු ඉතින් මේ හැමදාම එකම කුට්ටමක් අනාගෙන අපි කියනවා කරුණා කරලා හොඳ ඇමතිවරු හිටියා හොඳ දේවල් කරපු අය හිටියා වැරේ දේවල් කරපු අය හිටියා ඒ නිසා කරුණා කරලා මේ බස් එක පතහට පෙරලපු මේ ආර්ථිකයේ අගාධයට දාපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කාලකන්නේ ඇටයක් බවට පත් කරපු මේ ආර්ථිකයේ අපේ රට කාලකන්නේ රටක් බවට පත් කරපු මේ ආර්ථික ඝාතකයෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැන්නුවා කියලා හරියන්නේ නැහැ එතුමා අපිට එතුමා ගියත් කමක් නැහැ ආවත් කමක් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි ඒ කැබිනට් මණ්ඩල මේ දැන් අපි දැක්කනේ මහින්ද ආනන්ද අලුත්ගමගේ මහත්තයා බබෙක් වගේ කතා කරනවා මෙතන
කාලේ අවසානයි
විනාඩියක් දැන් අර ප්‍රතිව්‍යුහ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මහින්ද ආනන්ද අලුත්ගමගේ මහත්තයා මේ බබෙක් වගේ කතා කරනවා එතුමා එතකොට මේ පෝර පිළිබඳ තීන්දුව ගන්නකොට එතුමා කෘෂිකර්ම ඇමති එතකොට දැන් එතුමාට බබෙක් වගේ කතා කරන්න බෑ ඒ දරුවෝ බඩගින්න ඉන්න ජනතාව බඩගින්න ඉන්න මොහොතක් ගානේ එක වේලක් කන මොහොතක් ගානේ වේල් දෙකක් කන්න නැතුව දුක් සුසුම් හෙලන කාලේ මහින්ද ආනන්ද අලුත්ගමගේ මෑතුමාට බඩ පුරවගෙන එහෙම කෑ ගහන්න බෑ සාප වෙන්න ඕනේ ඒ නිසා අපි කියනවා එතුමාලා තමයි ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ ඒ පෝර තීන්දුව පෝර ප්‍රතිපත්තිය සාධාරණීකරණය කරගන්න වෙල්යායවලට බැස්සා අපි දැක්ක මහින්ද ආනන්ද අලුත් තප්පරදියක් අපි දැක්ක මහින්ද ආනන්ද අලුත්ගමගේ ඇමතිවරයා ඇමතිවරයා ගිහිල්ලා ඇමතිවරයා සමග කතා කරනවා කුමරු ගවියොත් එක්ක එයාම කතා කරලා එයාම උත්තර දෙනවා ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් එළවලු හරියන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා
එළවනවා
අපිට ආයේ ආපහු ආවත් කමක් නැහැ ඒකට අපි අකමැති වෙන්නේ නැහැ ඔකට අකමැති වෙනවා අකමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවට අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙවට නීතිමය ක්‍රියාමාර්ගයක් සිද්ධ වෙනවා නේද දඬුවම් සිද්ධ වෙන්න ඕනේ බස් එකක් පතහට පෙරළුවා නම් ඒ ඩ්‍රයිවර්ට දඬුවම් හම්බෙනවා නම් මේ ආර්ථිකය විනාශ කරපු ඒ ආර්ථික ඝාතකින්ට දඬුවම් හිමි වෙන්න ඕනේ කියමින් මගේ වචන සල්පවසන් කරනවා බොහොම ස්තුතියි
ගරු වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා
ගරු
සභාපතිතුමනි ඔඩර් ප්ලීස් ගරු මූලාසනයට ගරු ප්‍රේමනාත් සිය දලවත් මැතිතුමා සහභාගී වෙනවා
උත්තර පත්‍රය පාඩම්
ගලු මූලාසනේ මන්ත්‍රීතුමනි අද දවසේදී අතුරු අයවැය පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ ගරු මුදල් අමාත්‍යතුමා වගේම ගරු ජනාධිපතිතුමා වශයෙන් අයවැය කතාව ඉදිරිපත් කිරීමේදී එතුමා 13 වෙනි පිටුවේ සඳහන් කරපු සටහනකට අවධානය යොමු කරමින් මගේ කතාව ආරම්භ කිරීමට අවස්ථාව දෙන්න. එතුමා සඳහන් කරනවා 2019 ප්‍රණතෙක් ශ්‍රී ලංකාව මෙම ප්‍රතිසංස්කරණ බොහොමයක් ක්‍රියාත්මක කරන රාජ්‍ය මූල්‍ය ස්ථායි කරන මාවතකට අවතීර්ණ වී තිබුණා. නමුත් අවාසනාවකට මෙන් මෙම ප්‍රතිසංස්කරණ ආපසු හරවන ලද අතර ඉතුලින් අදාපසිරින තත්ත්වයේ ආර්ථිකය පහළට ඇද දමා තිබුණා. මේ සඳහා වෙන විකල්පයක් ඇත්තේ නැහැ. ඒ වගේම එතුමා සඳහන් කරනවා අද අප විසින් ක්‍රියාත්මක කරන කුමන ප්‍රතිසංස්කරණයක් වුවද අප සෑවම දැකීමට බලාපොරොත්තු වන ආර්ථිකයේ යථා තත්ත්වයට පත්කිරීමට අදාළ කරන අදූරදර්ශී සහ මුරණ්ඩු තීරණ ගැනීම වලින් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා අපි ශක්තිමත් රාජ්‍ය මූල්‍ය රීති ඇතුළත් වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙනෙන බව එතුමා සඳහන් කරනවා. ගරු ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යතුමා විදියට එතුමා සඳහන් කරනවා 2019 වෙනකන් ඉතාම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ගෙන ගිය බවත් ඒ 2019 පස්සේ 2020-21 කාලවල රජයේ අනුගමනය කරපු මේ ආර්ථික ප්‍රතිපත්තිය එතුමා නිර්දය ලෙස මේකේ 13 වෙනි පිටුවේ විවේචනය කරනවා. එතුමා මේක සඳහන් කරනවා විශේෂයෙන්ම අදූරදර්ශී සහ මුරණ්ඩු තීරණ ගැනීම වලින් කියලා එතුමා ඒක සඳහනක් කරලා තිබෙනවා. ගරු සභාපතිතුමනි එතුමා මේ විදියට අර්ථ දක්වුවත් අපි විශ්වාස කරනවා මේ දිගු කාලයක් තිස්සේ විකාශනය වෙච්ච ආර්ථික අර්බුදයක් අවසාන වශයෙන් පුපුරා යෑමක් තමයි 2022 මේ ආසන්න කාලය වෙන විට සිදු වුණේ. අපි කියන්නට ඕනේ ගරු සභාපතිතුමනි මේ පහුගිය කාලේ ඒ කියන්නේ 2019 වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හතර කේන්ද්‍රයේ පාළු වෙලා තියෙනවා කියලා අපි නෙවෙයි කිව්වේ ෆිච් රේටින් ආයතනය මූඩිස් ආයතනය තමයි මේ විදිහට කිව්වේ. ලංකාවේ ආර්ථිකය ඩවුන් ග්‍රේඩ් කරලා ස්වෛරී බැඳුම් කරන ඉකුත් කරන්න බැරි තැනට තමයි අද වර්තමාන ජනාධිපතිතුමා එදා නායකත්වයේ දුන්න අග්‍රාමාත්‍යවරයා විදියට ඒ රජය කටයුතු කළේ. එනිසා ගරු සභාපතිතුමනි අපට ස්වෛරී බැඳුම් කර නිකුත් කරන්න බැහැ කියලා කියන්නේ ඔබ දන්නවා අපට ඩොලර් රුපියා ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. එනිසා ඩොලර් වලින් අපට අහේනියකට තිබ්බ අවස්ථාවක තමයි රජය බාරගන්නේ ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. නමුත් ඊට පස්සේ පත් කරගත් ආර්ථික ඝාතක නිසා අපි පිළිගන්නට වෙනවා රුපියල් වලින් ලබන්න තිබ්බ ආදායමත් අපිට අහිමි වෙලා ගියා කියලා. ඔබ දන්නවා කවුරුත් මහජනවතාව ඉල්ලපු නොඉල්ලපු ඉල්ලීමක් තමයි රුපියල් බිලියන 600කින් බදු කප්පාදු කර දැමීම. ඒ අනුව එක පැත්තකින් ඩොලර් අහිමි වන ගමන්ම රුපියල් වලිමුත් අහිමි කර ගැනීමක් සඳහා වැරදි ආර්ථික උපදේශයක් දුන්නා කියන එක සඳහන් කරන්න වෙනවා. සභාපතිතුමනි අපට හොඳටම කොවිඩ් එක වෙලාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා අවශ්‍ය සහනයක් යම් ප්‍රමාණයකට මුදල් ඩොලර් ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාවක් අපිට තිබුණා. මම කියන්නේ නෑ IMF එකට යන එක කෝකට තෛලයේ හැම එකටම ප්‍රධානම පරම පිළිතුර කියලා. නමුත් ඒක එක පිළිතුරක් කියලා කියන්න ඕනේ ගරු සභාපතිතුමනි. ඒ වගේම ගරු සභාපතිතුමනි අපට ආර්ථික වශයෙන් අර්බුදයක් තියෙන වෙලාවක කරන්නට තිබුණේ අතිශය විචක්ෂණශීලී තීන්දුව ගන්නයි තිබුණේ. නමුත් අපේ රජය ගත්ත සමහර තීන්දු පිළිබඳව අපට දැඩි විවේචනයක් තිබුණා. කණ්ඩායම ඇතුළ අපිට ඒක සාකච්ඡා කරන්න පමණයි අවස්ථාව තිබුණේ. අපි අද දවසේ උදෑසන වෙනකොටවත් හිටියේ මේ පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු විදියට. ගරු සභාපතිතුමනි විනිමය අනුපාතය සම්බන්ධව ඔබතුමා දන්නවා ක්‍රියාමාර්ගය ගත්ත කොහොමද ඩොලර් පුළුස්ස දැම්මේ කියලා. ඩොලරේ රුපියල් 203 තබාගෙන මේක වැරදි ආර්ථික තීන්දුවක්. ඔබතුමා දන්නවා ලංකාවේ පොලි අනුපාතයේ ක්‍රියාත්මක ගුණය 6% ප්‍රමාණයකට පමණයි. නන්දලාල් විරසිංහ මහත්තයාවට පස්සේ තමයි ඒක 114ක තාත්වික අගයකට ගෙනාවේ. ඒ අනුව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ව්‍යවහාර මුදල් දෙවන්ත ලෙස සැරිසරන ආර්ථිකයකට වැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. ඔබ දන්නවා දරාගන්න බැරි විදියට මුදල් නිකුත් කරන්න සිද්ධ වෙච්ච වකවානුවක අපි ගත කළේ. 2019දී ව්‍යවහාර මුදල්වල ප්‍රමාණය රුපියල් බිලියන 494ක් වෙද්දී ඊට පස්සේ 2020 වෙනකොට රුපියල් බිලියන 641 දක්වත් ඊළඟට 2021 වෙනකොට රුපියල් බිලියන 784 දක්වත් මුදල් නිකුත් කිරීම වග විභාගයකින් තොරව ඉදිරියට ගෙන ගියා. සභාපතිතුමනි හතරවැනි කාරණාව අපි දන්නවා අර අවසාන වසරේදී ජනවාරි 18 වෙනිදා ඩොලර් මිලියන 500ක ණය ගෙවා දැමීම අපිට ගෙවන්න පුළුවන් වේලාවකද ගෙව්වේ කියනක පිළිබඳව ඒ ගෙවීම පිළිබඳව විවේචනයක් දරුණු විදියට සමාජයේ කතාබහට ලක් වෙනවා අපි වේලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාද ඒක යන්න උනේ අනව අපිට යන්න උනේ කාලේ ඉක්ුත් වෙලා ගියාට පස්සේ කියලා අපේ ජනාධිපතිතුමා වරක් ප්‍රකාශ කරන්නට යෙදුනා ඔබතුමා දන්නව අනුගමනය කළපු වැරදි කුසිකාර්මික ආර්ථික ප්‍රතිපත්තිය ගොවි ජනතාව ලක්ෂ 60කට ආසන්න ප්‍රමාණයක් කුඹුරෙන් නියතෙන් කමතෙන් එළියට අවිලා කියද්දි ආණ්ඩුවක් විදියට තීරණයක් ගන්න තිබ්බ අවස්ථාවක ඒ තීන්දුව ගත්තේ නැහැ නරේන්ද්‍ර මෝඩි නිවැරදි තීන්දුව ඉන්දියාව ඉදගෙන ගත්තා අපි දන්නවා මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න උනේ ගොවියෙක් නොවන වීහාල් බැතගෙන දන්නේ නැති කොළඹ කුරුදු වත්තේ කාන්තාවක් යම් වෙලාවකදී කරපු අරගලයකින් පස්සේ තමයි මේ තීන්දුව ආපස්සට හරවන නිවේදනය නිකුත් කළේ කිරුණික ප්‍රේමචන්ද ඇය ගොවියෙක් නෙවෙයි අපිට කියන්න තියන්නේ අපි වගේ අය කියනවා ආණ්ඩුවක් විදියට පිළිගන්න එක කෙසේ වෙතත් සැලකිල්ලටවත් භාජනය කරන්න කියලයි ගරු සභාපතිතුමනි අපි ඉල්ලා සිටියේ නමුත් ගොවියක් නොවන කෙනෙක් ගොවියන්ගේ ප්‍රශ්නේ කතා කරන්න මොකක්ද තියෙන අයිතියස ඒකට අනුකූලතාවයක් දක්වනවා නම් අපිට හිතනවා ගොවියගේ ජන දුක ඒ හඬ ඇහෙන්නේ නැති කුරුඳු අත්යගේ හඬ ඇහෙන පාලනය පිළිබඳව හරිද සාක්ෂිය ප්‍රශ්නයක් නැද්ද සභාපතිතුමනි එවගේම තමයි සභාපතිතුමනි අපි මුළු ලෝකෙම අමන අප කරගත්ත වාතාවරණයක් තියෙන්නේ ඔබතුමා දන්නවා ජපානයේ ඉඳලා චීනයේ ඉඳලා අරාබි රටවල ඉඳලා අපට විශාල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව අපි අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්ති නිසා ලෝකේ අපි හැරදා ගියා ඒ නිසා සභාපතිතුමනි මම කියනවා අපි වර්තමානයේ තුලවත් උද්දච්ච ගමින් අනවශ්‍ය ආඩම්බරයකින් තමන්ගේ මතේ පමණයි නිවැරදි කියන දැනකින් තීන්දුව తీරන ගන්න ගියොත් අපි යලිවතාවක් වරදට වැටෙනවා 69 ලක්ෂයක් අපේ රටේ ජනතාව විශ්වාසය දැබුවා සෞභාග්‍ය දැක්ම වැඩ පිළිවෙල හරහා ඒ මිනිසුන්ගේ දුකට ඒ මිනිසුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ගෙනයි කියලා අද අපි කතා කරන්නේ ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 13 දෙනෙක් විදියට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විදියට ස්වාධීනව වාඩි වෙනවා කියලා අපි තීන්දුවකට ආවා ඒ පසුපස දියන්නේ 69 ලක්ෂයක මහා ජනතාවගේ බලාපොරොත්තුව මම නියෝජනය කරන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මහා ජනතාව ලක්ෂයකට වැඩිය මිනිස්සු මට මනාව පෙළඹා දුන්නා නමුත් අද මට උත්තරයක් නැහැ මේ මිනිස්සු ඉස්සරහට ගියාට පස්සේ මේ මිනිස්සුන්ගේ 69 ලක්ෂයක ජනවරමට අපි සාධාරණයක් කළේ නැහැ සභාපතිතුමනි ඒ සමම කියනවා සභාපතිතුමනි අපට මේ වෙලාවේදී යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා 69 ලක්ෂයක ජනතාව සමාජ සම්මුතියකට ආවා අපිත් එක්ක එයාපු සමාජ සම්මුතියේදී අපිට වගකීමක් තියෙනවා
පාත්‍රණ දෙක කාලයක් තිබෙන.
සභාපතිතුමනි අපට සමාජ සම්මුතියක් තියෙනවා මේ ඡන්දය දුන්න ජනතාව සමග. ඒ නිසා ජනතාවට අපි වගකීමන වැඩි සිටිනවා. ඒ නිසා අපි මේ අවලාදියක් නැගෙනවා නම් අපි පක්ෂ විනාශ කරන්න හදනවා නම් අපි වෙනත් අනයම් දෙයක් කරන්න හදනවා නම් අපිට පහුගිය කාලාන්තරයේම තිබුණා ඕනෑම කෙනෙකුට විරුද්ධව මේ හඬ නගන ප්‍රශ්නය පිළිබඳව කතා කරලා සාකච්ඡා කරන්න. නමුත් ඔබට එහෙම වේදිකාවක් තිබුණ නැහැ ගරු සභාපතිතුමනි අපි අද මේ කියන්නේ මේ අද පාලන තන්ත්‍රය රටේ මහජන අවශ්‍යතාවයට සහ රටේ මහජනතාවගේ ඉල්ලීම පිළිබිඹු කරනවාද කියලායි අපි කියන්නේ මේ පාලනයේදී අපිට කවදාවත් වරමක් දුන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි සාකච්ඡා කරන්න ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගරු සාගර රත්නායක මැතිතුමා පෙරටුව සාකච්ඡා කරන්න නෙවෙයි අපිට ජනවරමක් දුන්නේ කවුරු හරි හිතනවා නම් 69 ලක්ෂ ජනවරම අහෝසි කියලා නෑ 69 ලක්ෂ ජනවරම තාම අහෝසි නෑ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට නිදහස ඒ සාමය ගෙනත් දෙමින් ඉතිහාසයේ යුග කාර්යභාරයක් කළා අපි එම් මතවාදීයි නියෝජනය කරන්නේ ඒ නිසා සභාපතිතුමනි මම ඔබට කියන්නට ඕනේ මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරන්නේ අර ජනාධිපතිතුමා කියපු කතාවට අවධානය යොමු කරන්න කියලා අදූරදර්ශී සම් මුරණ්ඩු තීරණ ගැනීමෙන් වලකින්න කියන එකයි අපි මේ වෙලාවේ කියන්නේ මේ අයවැය ලේඛනයේ රටේ අද මුඛ්‍ය ප්‍රශ්නට උත්තරයක් තියෙනවද අද මුඛ්‍ය ප්‍රශ්නේ ආර්ථික අර්බුදය ආර්ථික අර්බුදයට තියෙන උත්තරේ මොකද්ද එල්සී පිළිගන්නේ නැහැ ජාත්‍යන්තර ප්‍රජාව එල්සී පිළිගන්නේ නැති එකට උත්තරයක් තියෙනවද ප්‍රේෂණ ලබා ගැනීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් ප්‍රේෂණ ලබා ගැනීම මොකද්ද දින උත්තරේ සභාපතිතුමනි?
ගර්භන්තුතුමා
අවසන්. අරුණි අරගලේ ඉඳලා කියපු කතාවක් තියෙනවා. ත්‍ස්තවාදීන් කියපු කතාව නෙවෙයි මම කියන්නේ. අරගලේට පහුගිය ඒ මාසයකට ගහම අරගට කාලයක් තිස්සේ රටේ ගිනිදැල් ලැබිලමින් ගඩා පිට වෙච්චි දේ ගරු මහින්ද ජනාධිපතිතුමාට අත් කරලා දෙන්න සමහරු ක්‍රියා කරා. යම් අය උදන් ඇනුවා, යම් අය පෙළඹීම් කරා. නමුත් අපි කිව්වේ ජනාධිපතිව වෙලාවකදී කිව්වා අග්‍රාමාත්‍යතුමාට මේ ප්‍රශ්නේ ගෙනියන්න කියලා. අපි කළේ ජනාධිපතිතුමා කියපු කතාවක් ඉටු කිරීම පමණයි. අපි ඔත්තු ඒ වගේම බුද්ධියස කියන්න ඕන දෙයක් තමයි පිළිමු කරේ. යම් වෙලාවක ජන සන්නිපාතයක් ඇවිල්ලා මේ අසහාය නායකයාට හානියක් කරනවා කියලා ඒක වරදක්ද සභාපතිතුමනි? පක්ෂයට ආදරය කිරීම සනායකට ආදරය කිරීමක් නොවෙයිද? මම කියනවා ගරු සභාපතිතුමනි, එක තප්පර කීපයක් දෙන්න. අරගලේ හිටපු අවිහිංසවාදී මිනිස්සු කියපු අරගලයක් තියෙනවා. ඇත්ත ප්‍රශ්නයක් තරුණයන්ගේ ප්‍රශ්නය. ඒ තරුණයන්ගේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නද? දැන් වෙනස් වෙලාද තියෙන්නේ? තවම ඩොලරයක්වත් හොයාගන්න අදහසක් තියෙනවද? ජාත්‍යන්තරයට වත් අඩු ගානේ රැකියාවට යවන්න වැඩකට නැද්ද? ඒ නිසා ඇත්ත ආර්ථික ප්‍රශ්නයට නැති උත්තර නැති ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු නොවන මේ පාර්ලිමේන්තුව අන්තර්වාර කාලයක් සඳහා පමණක් සීමා කළ යුතුයි කියන එක සඳහන් කරමින් සමුගන්නා ස්තුතිය ඔබතුමාට අවස්ථාව ලබා දුන්නාට.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ශ්‍රී රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
ඉන්ද්‍ර ගෞරව රනිල් වික්‍රමසිංහ அவர்களால் இடைக்கால வரவு செலவு திட்டம் சமர்ப்பிக்கப்பட்டிருக்கின்றது. ஒரு அனுபவமிக்க, அரசியலிலே நீண்டகால அனுபவமிக்க ஒரு ஜனாதிபதி அவர்கள், அதாவது பாராளுமன்ற உறுப்பினராக இருந்து பிரதமராகி ஜனாதிபதியாக இருந்து எதிர்க்கட்சியாக பல தடவைகள் இருந்து இன்று ஜனாதிபதியாக இருக்கின்ற திரு ரணில் விக்ரமசிங்க அவர்களுடைய இந்த வரவு செலவு திட்டத்திலே ஏற்றுக்கொள்ளக்கூடிய சில விஷயங்கள் இருந்தாலும் அதை நடைமுறைப்படுத்துவதிலே இருக்கின்ற சிக்கலை நாங்கள் அவருக்கு சொல்ல வேண்டும். அவர் இன்று ஒரு சூழ்நிலை கைதியாக இருந்து கொண்டிருக்கின்றார். மொட்டுக்கட்சி பக்கம் இருந்து கொண்டு இந்த சூழ்நிலை கைதியாக இருந்து கொண்டு தனது வேலைகளை செய்கின்ற இந்த நேரத்திலே இந்த நாட்டிலே இன்று பொருளாதார வீழ்ச்சி ஏற்பட்டிருக்கின்றது. பொருளாதார வீழ்ச்சியின் காரணமாக இன்று அரசியலிலும் ஒரு குழப்பகாரமான சூழ்நிலை ஏற்பட்டு அரசியல் ஸ்தீரமற்ற ஒரு நிலையே இந்த நாட்டிலே காணப்படுகின்றது. இந்த நாட்டிலே இன்று பெரும்பாலான மக்களுக்கு 3 வேளை உணவு உண்ணுவதற்கு இல்லை என்பது யூனிசெஃப் சொல்லியிருக்கின்ற ஒரு விஷயம். போசாக்கான உணவு இல்லை என்று யூனிசெஃப் ஏற்கனவே சொல்லி இருக்கின்றது. ஆகவே இதற்கெல்லாம் மத்தியிலேதான் இன்று கிட்டத்தட்ட 10,000-க்கு மேற்பட்ட இளைஞர் யுவதிகள் தொழிலற்றவர்களாக இருக்கின்றார்கள். இந்த தொழிலற்றவர்களாக இருப்பதற்கு காரணம் இன்று அவர்கள் செய்கின்ற தொழிலே ஏற்பட்ட வீழ்ச்சி என்பதுதான் உண்மையாக நாங்கள் சொல்ல வேண்டும். அதாவது விவசாயத்துறை இன்று வீழ்ச்சி அடைந்திருக்கின்றது. உரம் இல்லை, மருந்து இல்லை, அதற்கான உபகரணங்கள் இல்லை, டீசல் இல்லை. ஆகவே இன்று விவசாயத்துறை வீழ்ந்திருக்கின்றது. அதே போல ஏற்றுமதி துறை வீழ்ந்திருக்கின்றது. இன்று ஏற்றுமதி செய்வதற்கு இயந்திர உபகரணங்கள் பாவிப்பதற்கான ரோ மெட்டீரியல்ஸ் இங்கு கிடைப்பதில்லை. ஆகவே அந்த ஏற்றுமதி துறை மிகவும் வீழ்ந்திருக்கின்றது. தேயிலை உற்பத்தி 30% வீழ்ந்திருக்கின்றது. தேயிலைக்கு போடுவதற்கு இன்று உரம் இல்லை, மருந்து இல்லை, அங்கு வேலை செய்வதற்கு ஆட்களும் இன்று குறைந்து விட்டார்கள். ஆகவே தேயிலை உற்பத்தியினுடைய வீழ்ச்சி இன்று 30% குறைந்திருக்கின்றது. ஆடை தொழிலிலே இன்று போக்குவரத்து இல்லாமை காரணமாக அந்த ஆடை தொழிலை செய்வதற்கான அங்கு தேவையான உபகரணங்கள் அல்லது ரோ மெட்டீரியல்ஸ் இல்லாதன் காரணமாகவும் ஆடை தொழில் ஏற்றுமதியிலே வீழ்ச்சி கண்டிருக்கின்றது. உல்லாச பிரயாணத்துறை இன்று சைபர் சதவீதமாக விழுந்திருக்கின்றது. காரணம், உல்லாசத்துறையை செய்வதற்கு பெருமளவு பணம் இல்லாவிட்டாலும் நாட்டிலே ஒரு அமைதியற்ற சூழ்நிலை இருப்பதன் காரணமாக அல்லது நாட்டிலே இன்று சட்டங்கள் மீறப்பட்டு மக்களை அடக்குமுறையிலே கொண்டு வருவதன் காரணமாக பிறநாட்டு மக்கள் வருவதுதான் உல்லாசத்துறையாக. அந்த பிறநாட்டிலே இருந்து வருகின்ற உல்லாசத்துறை உல்லாச பிரயாண மக்கள் இன்று இலங்கைக்கு வருவதற்கு பயந்து கொண்டிருக்கின்றார்கள். ஆகவே இந்த சூழ்நிலையை உல்லாசத்துறையும் விழுந்திருக்கின்றது. சிறு கைத்தொழில்கள் இன்று செய்வதற்கு வசதி இல்லை. கரண்ட் கட்டிருக்க, அதாவது மின்சார தடை இருக்கின்றது, டீசல் இல்லை, பெட்ரோல் இல்லை. அதே போல ஊழியர்களும் இப்பொழுது வருவதற்கான சம்பள பிரச்சனையும் இருக்கின்றது. ஆகவே சிறு கைத்தொழில் எல்லாமே விழுந்திருக்கின்றது. அதே போல பேக்கரிகள் இன்று பேக்கரிகளே பான் இல்லை. பேக்கரிக்கு வேலை செய்வதற்கு பான் இல்லை, எண்ணெய் விலை கூட, முட்டை விலை கூட போன்ற பல்வேறு சிக்கல் காரணமாக இன்று பேக்கரிகள் மூடப்பட்டிருக்கின்றன. 50-60% பேக்கரிகள் மூடப்பட்டிருக்கின்றன. உணவு விடுதிகள், சின்ன சின்ன உணவு விடுதிகள், இன்று நாங்கள் அந்த காலத்திலே அந்த நேரத்திலே நூரலியாவிலிருந்து கொழும்புக்கு வரும்பொழுது பல கடைகள் திறந்திருக்கு, எந்த கடையில் வேணாலும் சாப்பிட்டு போகலாம். இன்று எந்த கடையுமே திறப்பதில்லை, அப்படியே திறந்திருந்தாலும் ஒரு சாப்பாடு 500 ரூபாய்க்கு மேலே விற்பனை செய்யக்கூடிய ஒரு சூழ்நிலை இருக்கின்றது. சிறு உணவு விடுதிகள் எல்லாமே மூடி இருக்கின்றது. முச்சக்கர வண்டி இன்று ஓட்டம் இல்லாமல் இருக்கின்றது. பாவம் அந்த மக்கள் அந்த முச்சக்கர வண்டியை ஓட்டிலே அதாவது ஓடி அவர்கள் வருமானத்தை பெறக்கூடிய அந்த மக்கள் இன்று அந்த வருமானத்தை பெறக்கூடிய சூழ்நிலையில இல்லாமல் இருக்கின்றார்கள். அதே போல சுமை தாங்கி தொழிலாளர்கள், அதாவது நாட்டாமை என்று சொல்லுகின்ற தொழிலாளர்கள் இன்று அதாவது பொருட்கள் கடைகளுக்கு வந்தால்தான் அவர்கள் அதை தூக்க முடியும், விற்க முடியும். ஆகவே அவர்கள் தூக்குவதற்கான தொழிலாளர்களுடைய நிலைமை இன்று மோசமாக பாதிக்கப்பட்டிருக்கின்றது. அதே போல வாகன விற்பனையாளர்கள் இன்று எந்த இறக்குமதி வாகன விற்பனை வாகனம் இறக்குமதி செய்யாதன் காரணமாக வாகன
விற்பனை
ஒன்றியிருக்கின்ற பல்வேறு மக்கள் இன்று அந்த வாகன விற்பனை இல்லாமல் இருக்கின்ற ஒரு சூழ்நிலையும் இருக்கின்றது. ஆகவே இவ்வாறு பல்வேறு பிரச்சனைகளுக்கு மத்தியிலே இன்று எங்களுடைய பெருந்தோட்ட தொழிலை எடுத்துக்கொண்டால் இன்று அந்த மக்கள் பாவிக்கின்ற மிக பிரதான உணவு மாவு, கோதுமை மாவு. இன்று அந்த கோதுமை மாவு கிட்டத்தட்ட 330 ரூபாயாக இருக்கின்றது. 330 ரூபாய் கொடுத்து 1 கிலோ கோதுமை வாங்கி ஒரு குடும்பத்திலே 5-6 பேர் சமாளிக்க வேண்டுமானால் அவர்களுக்கு சம்பளம் கிட்டத்தட்ட 2000 ரூபாயாக இருக்க வேண்டும். ஆனால் இன்று 900 ரூபாய்க்கு கீழே 1000 ரூபாய்க்கு கீழே உள்ள சம்பளம் தான் அங்கே கிடைக்கப்படுகின்றது. ஆகவே அதன் மூலமாக அந்த பிள்ளைகளுக்கு போசாக்கு உணவும் இல்லை, 3 வேளை உணவு உண்பதற்கான வசதியும் அங்கு இல்லாமல் இருக்கின்றது. ஆகவே இந்த உழைக்கும் வர்க்கத்தினுடைய இந்த நிலை இன்று மிக மோசமாக இருக்கின்றது. பான் 100 ராத்தல் வாங்க வேண்டுமானால் அதுவும் 300 ரூபாய்க்கு மேலே இன்று இருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே மறுசீரமைப்புக்கு என்று ஜனாதிபதி அவர்கள் இப்போ சொல்லியிருக்கின்றார்கள். பல ஸ்தாபனங்களை மறுசீரமைப்பதாக அவர் சொல்லியிருக்கின்றார். ஆகவே பெருந்தோட்டங்களையும் மறுசீரமைத்து அந்த பெருந்தோட்டங்களிலே வாழ்கின்ற மக்களுடைய வாழ்க்கையும் மறுசீரமைத்து அவர்களுக்கு நல்வாழ்க்கையை ஏற்படுத்த வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றோம். அதே போல 22வது அரசியல் சீர்திருத்த சட்டம் இந்த நாட்டிலே கொண்டு வந்து அதன் மூலமாக ஒரு அரசியல் ஸ்திரத்தன்மையை இந்த நாட்டிலே உருவாக்கி இந்த ஊழல், மோசடி, வஞ்சனை போன்றவற்றை தீர்ப்பதற்கான நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே போல எங்களுடைய வெளிநாட்டுக் கொள்கையிலே மாற்றம் ஏற்பட வேண்டும். இன்று இலங்கையிலே இந்த வெளிநாட்டுக் கொள்கையின் காரணமாக இந்தியாவுக்குள்ள உறவு இலங்கையிலே சீர்குலைந்திருக்கின்றது. சீனாவுக்கும் இந்தியாவுக்கும் உள்ள சீனாவுக்கும் இலங்கைக்கும் உள்ள உறவு சீர்குலைந்திருக்கின்றது. ஆகவே எங்களுக்கு அதிகமாக உதவி செய்கின்ற இந்திய நாட்டினுடைய இந்த பகைமை காரணமாக எதிர்காலத்திலே நாங்கள் எதிர்பார்க்கின்ற விஷயங்கள் முற்றுமுழுதாக இல்லாமல் போகின்ற ஒரு சூழ்நிலையும் ஏற்படும். இன்று ஜப்பான் மூலமாக இந்தியா, அதே போல அமெரிக்கா, ஜப்பான் போன்ற நாடுகள் எங்களுக்கு ஒன்று சேர்ந்து IMF மூலமாக பணம் கொடுப்பதற்கான விஷயங்களை ஏற்படுத்தியிருக்கின்ற இந்த நேரத்தில் எங்களுடைய வெளிநாட்டுக் கொள்கையை தீர்க்கமான முறையிலே செய்து கொள்ள வேண்டும் என்பதை வலியுறுத்தி என்னுடைய இந்த பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
ஸ்துதி அந்திதுமா. கரு ஜெகத்குமார மந்திரித்துமா உதுமாறுகாடி அட்டக காலையாக்கு
கரு முலாசனி மந்திரித்துமணி விசேஷம் அத தவசி அப்பி மே ஹதிசி அயவாய விவாதிர் சம்பந்த வெண்ணி பசுகிய தினவல மீராட்ட பத்திச்ச அவாசனாவந்த தத்தே நிசா அப்பிட மே வகை அப்புறம் அயவாய திருப்பத்தான சித்த விளாத்து அப்பி ரட்டாக் விதியட்ட லோகே කිසිම රටක් මුහුණ දුන්නේ නැති අවාසනාවන්ත තැනකට පත් වෙලා තියෙනවා. ඒ පැත්තකින් මේ රටේ ඉතාම අවාසනාවන්ත විදිහට ලෝකයේ මන්ද පෝෂණයේ අතින් 6 වෙනි තැනට එන අවාසනාවන්ත ඉදිරියට එමක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම උද්දමනයෙන් ඉහළ තියෙන රට ප්‍රධාන රටවල් පහ අතරට එන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ ආදරණීය ජනතාව මේ වෙන විට ජීවන වියදම වැඩි වෙලා එක් පැත්තකින් තමන්ට තුන්වෙල කන්න බැරි අසරණ තැනකට පත් වෙලා තියෙන අතරතුරේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අහලා ඒ තුල වුන් තව තවත් අපහසුතාවට පත් වෙන ආර්ථික තත්ත්වයකටයි අද පත් වෙලා තියෙන්නේ. ජීවත් වීම කියන එකම සටනක් බවට පත් වෙලා තියෙන වෙලාවක ගෑස් පෝලින්, තෙල් පෝලින් සහ කිරිපිටි පෝලින් තිබිලා දැන් යාන්තම් ඒක අවසන් කරලා ඉස්සරහට යන වෙලාවක තවදුරටත් මේ අවාසනාවන්ත තත්ත්වය කළමනාකරණය කරලා යම් මට්ටමකට හොඳ යහපත් තැනකට යාම සඳහා තියෙන කාල පරිච්ඡේදය කළමනාකරණය කර ගැනීම සඳහා තමයි අද මේ අතුරු අයවැයගේ මේ අතුරු අයවැයේ මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා අර කතාවක් තියෙනවා මරණ තුනක් ඇති මිනිස්සෙක් පැණිකෑය කියලා ඒ වගේ හැම අතකින්ම අර්බුද ඇවිල්ලා තියෙද්දි එක් පැත්තකින් ආර්ථික අර්බුදයක් ඇවිල්ලා දේශපාලන අර්බුදයක් ඇවිල්ලා ඒ වගේම විවිධ වෙනත් පීඩාවන් රටට එද්දි ජාත්‍යන්තර වශයෙන් මානවික සංවිධාන වලින් විවිධ තර්ජන ගර්ජන තියෙද්දි තමයි එතුමා මේ රට බාරගන්නේ. ඒ නිසා එවැනි අර්බුද මැද්දේ ඉඳන් එතුමාට පුළුවන් ආකාරයට මේ කෙටි කාලය සඳහා එතුමා යම් සාධනීය අයවැයක් ඉදිරිපත් කළා. මේ අයවැය විවේචනය කරනකොට විපක්ෂය අපට පේන්නේ මේ විපක්ෂයට කිසි විටක මේ රට මේ ජාතිය ගොඩගන්න අවශ්‍ය ඕනකම තියනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැම තිස්සෙම ඒ අය එක් පැත්තකින් කියනවා අපි සර්වපාක්ෂික වැඩපිළිවෙලකට රට හදන වැඩපිළිවෙලකට උදව් කරනවා කියලා ආයි කියාගෙන කියාගෙන ඇවිල්ලා හැබැයි මෙන්න මේක නිසා අපට මේකට උදව් කරන්න බෑ. අරයාගේ මුක්කම නිසා මට මේකට කැමති වෙන්න බෑ කිව්වා වගේ කතාවක්. ඉතින් ඒ නිසා අපි හිතන්නේ නෑ ආයි මේ සර්වපාක්ෂික ආණ්ඩුව කැදෙයි කියලා. මොකද විපක්ෂයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ බලලෝභී දේශපාල බොහෝ අය. මෙතනදී අපිට පැහැදිලිව පේනවා කතා කරනකොට මැරිලා ඉපදලා වගේ සමහර අය අවුරුදු ගණන් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ වැටි ඇමතිකම් දරලා අද මේ රට වැටිලා තියෙන තත්ත්වයට සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමාරි හිටපු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු යම් පිරිසකට විතරක් චෝදනා කරනවා. අපි විශ්වාස කරනවා මේ රටේ මේ අර්බුදය අපි කල්මනාකරණය කරගන්න ඕන. රටේ ජනතාවට තව තව දුක් විඳින්න දෙන්න බෑ. ඒ අය ගොඩ ගන්න ඕන. හැබැයි අපි අවබෝධ කරගන්න ඕන මේ අර්බුදයට දීර්ඝකාලීනව ආපු ප්‍රශ්න තියෙනවා. එක් පැත්තකින් මේ රටට ආපු ආදායම දිගින් දිගටම අඩු වෙනකොට ඩොලර් ආදායම අඩු වෙනකොට අපිට විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙනකොට අපේ සංචාරක කර්මාන්තයෙන් ලැබිච්ච 4.5 බිලියන ප්‍රමාණය නැති වෙනකොට අනිත් පැත්තෙන් අපිට ලැබිච්ච පේෂණ 7.2 ප්‍රමාණය නැති වෙනකොට අනිත් පැත්තෙන් අපිට ණය ආධාර ලැබිච්ච ඒවා නොලැබෙනකොට අපේ අපනයන වලට වඩා අපි ආනයන වියදම් වැඩි වෙනකොට අපේ තියෙන මුදල් හිඟතාවයක් ඇති වෙනවා. මේ මුදල් හිඟතාවය තුල බොහෝ වෙලාවට කියන්න හදන්නේ හොරකම දූෂණය වංචාව කියන කාරණාව. හැබැයි ඒ අය එළියට ගිහිල්ලා අල්ලාස් කොමිසමට හරි අධිකරණයකට හරි නඩු දාලා පැමිණිලි දාලා ඒ සම්බන්ධව කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ වරප්‍රසාද වලට මුණ වෙලා එක එක්කෙනාට දොස් කියනවා. මං හිතන්නේ හොරු ඉන්නවනම් දූෂිතේ ඉන්නවනම් මේ මුදල් කොහේ හරි ගිහිල්ලා තැන්පත් කරලා ඉන්නවනම් ඒ සම්බන්ධව ඕනෑම කෙනෙකුට නීතිය ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ අය මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ජනතාවට කොකා පෙන්නන තරක. අපි හිතන්නේ මේ රට මේ තැනට පත් වෙලා තියෙන මේ කටු අවස්ථාවාදී කුහක දේශපාලන නිසා. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ වෙලාවේ මේ අත්‍යච්ච අවාසනාවන්ත තත්ත්වය. අපි කොරෝනා නිසා විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ජාත්‍යන්තර ආපු යම් යම් රුසියා යුක්‍රේනත් එක්ක ආපු අර්බුදය. ඒ වගේම මේ අපිට ලැබිච්ච අපේ රෙමිටන්ස් සහ ඒ සංචාරකයන්ගෙන් ලැබිච්ච ආදායම තුළ මේවා නොලැබීම නිසා අපි අර්බුදයකට ගියා. වියදම වැඩි වෙනවා, ආදායම අඩු වෙනවා. ඒ තත්ත්වය අපි කළමනාකරණය කරගන්නේ නැහැ. අපි අවශ්‍ය වෙලාවේ ඇත්තටම IMF එකට යන්න තුරුණ නම් හොඳයි. නමුත් ඒ කාට උත්තර අපි ගිහිල්ලා නැහැ. අපේ කළමනාකරණ යම් දුර්වලතාවයක් තියෙනවා ඇත්ත. හැබැයි මේ සියල්ල දැන් අපි වැටිච්ච තැන ගොඩ එනනම් අපි හැමෝම එක මතයකට එන්න ඕනේ.
අවසන් නාඩි දෙක
එක මතයකට එන්න ඕනේ. අපි හැමෝම එකතු වෙලා මේකෙන් රට ගොඩ දාන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ. හැබැයි අපි උත්සාහ කරන්නේ නෑ මේ වෙලාවේ අපිට බෑ. අපි අපිට වෙලාව ආවම අපි තෙල් ගෙන්නන්නම්, ගෑස් ගෙන්නන්නම්, ඩොලර් ගෙන්නන්නම් කියලා පටු කොහක වැඩපිළිලක්. ඒ නිසා මේ රට ගොඩ යන්න පුළුවන් නෑ මේ දේශපාලන වැඩපිළිලට. මේ රටේ ජනතාව සාප කරන්නේ ඒකයි, තරුණයෝ වෛර කරන්නේ ඒකයි. ඒ නිසා අපි ආදරයෙන් විපක්ෂයට ඉල්ලනවා තනතුරු තාමාන්න වරදාන ඕන නංගන්න නැත්ත නැතු ඉන්ද්‍රා ප්‍රතිපත්ති කරකෝ මේ වැඩපිළිවෙලට සහාය දෙන්න. අපි විශ්වාස කරනවා මේක තුල මේ රටේ ජනතාවට යම් සහනයක්. මේක නිකන් ඉඩෝරේට් පෑවුව මේ යම් ඉඩෝරේට් ආපු පුංචි වැස්සක් වගේ පුංචි සහනයක් විතරක් තියෙන්නේ. ලොකු දෙයක් නෑ. හැබැයි මේ සහනයවත් ලබා දෙන්න කටයුතු කිරීම හොඳයි. අඩු ආදායම් ලබන දරිද්‍රතා මට්ටමේ ඉන්න පවුල් ලක්ෂ 32කට විතර මේ හරහා රුපියල් 8500 දක්වා ආධාර මුදල් ලැබෙනවා. සමෘද්ධි ඇතුළු වකුගඩුවා ආබාධිත සහ අනිකුත් සියලු දෙනාට එවැනි අයට සහනයක් දිය යුතුව තියෙනවා. ඒ වගේම ගොවියට ගොවිතැනෙන් ගොඩ යන්න ඒ අය කුඹුරට ගිහිල්ලා වැඩ කරන්න පොහොර ටික ලබා දෙන්න. ඒ වගේම අපිට අවශ්‍ය දේශීය කර්මාන්ත ගොප්නංවන්න. ඒ වගේම අපේ රටේ ජනතාවගේ එදිනදා කටයුතු වලට ඉදිරියට යන්න අවශ්‍ය යම් යම් සාධනීය ලක්ෂණ මේ වැඩපිළිවෙල තුළ තියෙනවා. කුඩා පරිමාණ ගොවීන්ගේ 28000ක වගානය කපනවා කියන්නේ ඒකේ වැයට විශාල සහනයක්. ඒ වගේම රාජ්‍ය ආබාධිත දීමනාව 2500කින් වැඩි කරලා ඉස්සරහට යනකොට ධීවර කර්මාන්තයේ සහ කාර්මික වතු කම්කරුවන්ට ඉන්ධන සහනාධාරය ලබා දීම මේකේ සහනයක් තියෙනවා. හැබැයි මේක ලෝකයේ තියෙන හොඳම අයවවත් මේක කරලා තියෙන හොඳම දේවත් කියන්න බෑ. මොකද තව බොහෝ දේ විය යුතුයි. හැබැයි මේ ඒකට වෙලාව නෙමෙයි. මේ අර්බුදයක ඉන්න වෙලාවක්. අපිට මේ රට වඩා හොඳ සහන දෙන්න වැඩපිළිවෙළක් දැන් අපි දන්නවා. රාජ්‍ය සේවකයන්ගේ ආදායම් වැඩි වුණේ නේ. ස්ථිර ආදායම් ලබන අයගේ වැඩි වුණා. හැබැයි වියදම 3400 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ අයට වැඩි වෙන්න ඕන සහන දෙන්න ඕන. තවත් මධ්‍යම පාන්තික සහ අනිකුත් අයගේ වියදම් වැඩි වෙලා තියෙනවා විශාල වශයෙන්. ඉතින් ඒ අයට සහන දෙන්න වැඩපිළිවෙළක් ඕනේ. හැබැයි මේක මට විනාඩියක් දෙන්න. මේක මේ තියෙන තත්ත්වයත් එක්ක ගත්තාම යම් සාධනීය තත්ත්වයක් තියෙනවා. නමුත් මෙතනින් ඔබට ගිහිල්ලා අපි ඩොලර් ආදායම් වැඩි කරගෙන සංචාරකෝ ගෙන්නගෙන පේසන් ටික වැඩි කරගෙන අපේ අපනයන වැඩි කරලා නිෂ්පාදන ආනයන ප්‍රමාණය අඩු කරගෙන ඉස්සරහට යන වැඩපිළිවෙළක් හදන්න. අපි හැමදාම කතා කරනවා ලොක්කෝ වගේ පක්ෂ නායකයෝ සහ ගොඩක් අය හැමෝම කතා කරාට කවදාවත් මේකේ හිටපු අවුරුදු 30 40 හිටපු අය 20 15 හිටපු අය කවදාවත් ජාතික ප්‍රතිපත්තියක් හදලා නැහැ. අධ්‍යාපනයට හදලා නැහැ. සෞඛ්‍යයට හදලා නැහැ. රටේ පොදු ඉදිරි වැඩපිළිවෙළ සඳහා කිසිදු වැඩපිළිවෙළක් හදන්නේ නැතුව විවේචනය විතරයි කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ගොඩට අපිත් එකතු වෙනවා. මේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු වුණත් මේ තියෙන තත්ත්වය නිසා අපි කියනවා හැමෝම එකතු වෙලා මේ ජාතිය ගොඩ ගන්න, මේ රටේ හෙට දවසේ යහපත් කරන්න, දරුවන් බන්ධ පෝෂණය මිය යන එක වළක්වන්න, මේ ජාතිය අනාගතයේ ශක්තිමත් කරන්න නම් හැමෝම පොදු වැඩපිළිවෙළකට යන්න ඕන. ඒකට මැති අමතිකම් ගන්නම ඕනනේ. ඒ වැඩපිළිවෙළ තුළ ඉඳගෙන තමන්ගේ ප්‍රතිපත්ති හරහා උදව් කරන්න පුළුවන්. අන්නේ සඳහා සියලු දෙනාගේ සහාය දෙන්න කියන කාරණා මතක් කරමින් යහපත් හොඳ දේවල් වලදී අපි උපරිම සහාය ජනාධිපතිතුමාට රජයට දෙනවා. ඒ වගේම අඩුපාඩුවක් තිබුණොත් වැරද්දක් තිබුණොත් කතා කරනවා. ඒ වගේම සුබ සාධන ප්‍රතිලාභ පනත ක්‍රියාත්මක කිරීමේදී යම් මුලාසනේ මන්ත්‍රීතුමනි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපි ජනාධිපතිතුමාට ඊයේත් කිව්වා. ඒ නිසා ඒවා ක්‍රියාත්මක කරනකොට මේට වඩා විධිමත් බුද්ධිමත් නිවර්දි වැඩපිළිවෙළක් කරා කරන්න ඕන. මම දැක්කා සහනාධාර ඉල්ලන්න කියලා සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලෙන් ඇප්ලිකේෂන් එකක් දාලා
තියෙනවා.
ඒ ඇප්ලිකේෂන් එක දැම්මට සහනාධාර ගන්න තියෙන ආදායම් තත්ත්වයවත් කොහොමද ගන්න ක්‍රමවේදයවත් කියලා නැහැ. සුදුසුකම් මොකද්ද කියලා නැහැ. ඕන කෙනෙකුට මේක ඉන්නේ මිලියන 220ට මාර දුම් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තේරුමක් නැතුව අයිතුම් පත්‍ර දාන්නේ නැතුව වැඩපිළිවෙල හදලා ඒ වැඩපිළිවෙල සුදුසුන්ට ඉල්ලුම් කරන්න අවශ්‍ය වටපිටාවත් හදන්න කියන කාරණාව මතක් කරමින් ඒකේ රාජ්‍ය සේවකයන්ට හිරිහැර නොවන විදිහට කටයුතු
කරන්න
කියලා ඉල්ලමින් ගතවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ෆයිසල් කාසිම් මන්ත්‍රීතුමා
මන්ත්‍රුත්මනි විශ්වවිද්‍යාලයේ ආණ්ඩුව අතුරු අයවැයකින් කතා කරන්න මට වෙලාව සම්බන්ධයෙන් මම ස්තුති වෙනවා. නමුත් මම අයවැය ගැන කතා කරන්න වඩා අද මට මගේ ගමේ සිද්ධ වෙලා තියෙන ලොකුම හානිය ගැන කතා කරවේ මම හොඳයි කියලා මම හිතන මේ අතරේ ඔබතුමාට දන්නවා 1998 හිටපු මුස්ලිම් කාංග්‍රස් නායක අශ්රප් ඇමතුමා ඔලි වරායේ පටන් ගත්තා. නමුත් එයා හිටපු කාලේ ඒ ව්‍යාපෘති පටන් ගත්තේ නැහැ. එයා ආරම්භිත විතරයි ඒක තිබ්බේ. නමුත් ඒක එයා 2000න් එයා මරණ පස්සෙත් ආයි දැන් ඉන්න මුස්ලිම් කොංග්‍රස් නායක වරුහකිම ඇමතුමා වරාය ඇමතිවරයෙක් හිටියා. ඒ වෙලාවත් ඒ ව්‍යාපෘතිය පටන් ගත්තේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ආවන් පස්සේ තමයි ඒ ව්‍යාපාරය පටන් ගත්තේ. සමහරු ඇමතිලා මන්ත්‍රීවරයා කියන්නේ අපි ඒ කාලේ අශ්‍රම ඇමතිතුමාට කිව්වා මේක කරන්න එපා කියලා. නමුත් එයා පටන් ගත්තේ විතර එයා ඒ යෝජනාවත් හරියට ඉගෙන බැලලත් නැහැ. එයා පටන් ගත්තේ අර ලයිට් හවුස් එක හැදුවා, මරයන් සිටි එක හැදුවා, බංගලෝ එක හැදුවා, ඉච්චර හැදුවේ. නමුත් ඒ දාපු ඒ යෝජනාව හරියට එයාට එයා ඉන්න කාලේ ආවේ නැහැ. නමුත් මේක පටන් අරගෙන අද සිද්ධ වෙලා තියෙන්නේ ඔලිවිල් ගම්මාන සිට නින්දවුල් ගම්මාන, කාරේදු ගම්මාන, මාවඩි මාලියකාඩු, සායින්දමරළු ඒ ගම්මාන තියෙන මූද වෙරළේ දැන් කාන්දාවක් යනවා. දීවරන්ට හරි අමාරුලා තියෙනවා. නමුත් මම සභාගත කැමති මේ පින්තූර ටික අද කන්සල්ට් දාගන්න. නමුත් අද නින්දවුල් තියෙන නින්දවුල් ගම්මානම දැන් වතුරට යන්න හදනවා. නමුත් මම මේ වෙලාවේ මේ ප්‍රශ්නේ මම අධිකාරු ජනාධිපතිගේ ප්‍රශ්නෙට ගෙනාවා. මා නිසා එයා වහම ඒකට මම එයා වහම මට මිලියන් 20ක් මේ ප්‍රශ්නයකට වහම සල්ලි දෙන්න කියලා එයාගේ ලේකතුමාට කියලා දැන් ඒ ලේකතුමාගෙන් ඒ සම්බන්ධයෙන් ඒ ලේකතුමා අපිට මේකට උදව් කරලා ඒත් එක්කම අදාළ ඇමති ප්‍රසන්න රණතුන් ඇමතිතුමා මට ඒක උදව් කරලා තිබ්බා. ඒත් එක්කම හිටපු ඇමති දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහත්මයා එයාත් අපිට උදව් කරලා තිබ්බා මේකට. ඒත් එක්ක කෝසල් කන්වෙන්ෂන් ඩීජී සුජිත් රණවක, ඒ වගේ පෝර්ට් අතොරිටි චේයර්මන් ලේකතුමා රුවන් ශාමද, ඒත් එක්ක පෝර්ට් අතොරිටි ඇක්ටිං චේයර්මන් ගයාන් අලගවත්ත ඔබතුමාට මම ස්තුති වෙනවා. මේ ප්‍රශ්නයකට දැනට විසඳු වෙන්න අපිට උදව් කරලා තියෙනවා. මම ඒ නිසා ඉගලන්ට ස්තුති වෙනවා මේ 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 ප්‍රශ්නය විසඳු වෙන්න දැන් තාවකාලිකව උදව් කරලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නයට විසඳු වෙන්න ක්‍රමයක් තාම හොයලා නැහැ. අපි කොච්චර මේ සම්බන්ධයෙන් කතා කරලත් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මම අවුරුදු 10ක් මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. නම අද වරන් උත්තරයක් නැහැ. ඉතින් ජනතාව හිතන්නේ අපි පාර්ලිමේන්තුවේ කියලා කතා කරනවා ඒකට අපිට උත්තරයක් හම්බෙයි කියලා ජනතාව බලනවා. නමුත් අද වෙනකම් අපිට උත්තරයක් නැහැ. මේකේ මෙතන තියෙන ප්‍රශ්නේ ඒ වරාය හදපු ක්‍රමයේ වැරදි කියලා මම මුලින්ම ඉන්න ඉංජිනේරු මාත්‍ය කියන්නේ. ඒගොල්ලන්ගොත් ඒ කාලේ ඒක කරන්න එපා කියලා තියෙනවා. නමුත් මේ ඩෙන්මාර්ක් වලින් සල්ලි මේ යෝජනා සල්ලි ගෙනාව නිසා මේක කොහොම හරි කරන්න ඕනේ කියලා කරලා තියෙනවා. ඉතින් මේකෙන් පිටිපස්සේ දැන් අපි කියන්නේ මේක මමත් මෙච්චර කාලෙ මමත් කියලා තියෙනවා. මේක ඇවිල්ලා කියන්නේ වයිට් එලිෆන්ට් කියලා මම කියන්නේ ඔක්කොම. ඉතින් මේක ප්‍රයෝජන නැති වරය. ප්‍රයෝජන නැති වරයෙන් අපි මොනවටද මේ තියාගන්න ඕනේ මේක? ඒ නිසා මම කියන්නේ මේක දාලා තියෙන බ්‍රේක් වෝටර් ටික ඒ ගල් ටික අයින් කරුවොත් අර මේ මූද යන වතුර ස්ට්‍රීම් එක ඒක කෙලින්ම යන්න ඒකට අපි දුන්න ගම මේ ප්‍රශ්නේ නැවතිනවා. දැන් ආයි දැන් බලන්න ආයි ඒ තියෙනකොට ආයි අපි උඩින් අපි ආයි උඩින් මේ සල්ලි වින කරනවා. දැන් මිලියන් 20ක් දැන් දීලා තියෙනවා. ආයි දැන් අපි දෙන මිලියන් 100ක් ප්‍රොජෙක්ට් එකක් ගෙන්න යනවා. ආයි මිලියන් 100ක් ගන්නවා. ඉතින් මේ මම සල්ලි වීදම් කරලා ඒත් මම හිතන්නේ ලංකාවේ තියෙන සෑන්ඩ් බීච් කියන්නේ හම්බන්තොටෙන් ඉඳන් මේ තීර කියන්නේ මේ ත්‍රිකුණමලේ තියෙන තැන මේ මූද තමයි සෑන්ඩ් බීච් කියන්නේ. ඒ තීර මූද දැන් අපි නැති කරගන්න හදනවා. ඒ නිසා අපි ඉල්ලීම කරනවා ආණ්ඩුවට මම මේක තියෙන බ්‍රේක් වෝටර් එක. දැන් මේ වරය හදන්න බෑ. වරය මුකුත් කරන්නත් බෑ. ඒ නිසා වල ප්‍රයෝජනෙකුත් නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒ තියෙන බ්‍රේක් වෝටර් එක ගලවන්න. ඒක මේකේ වතුර ටික නිදහසෙන් දුවන්න දෙන්න. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳනවා උඩින් අපි වීදම් කරනවා මේකට. දැන් අද විතරක් නෙවෙයි. දැන් මම හිතන්නේ එන ඉස්සරහටත් ඇවිල්ලා දැන් අනිත් මේ කියන්නේ ගම්මා ටික මේක යට වෙන්න යනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ආණ්ඩුවට මේක වහාම මේකට යෝජනාවක් කරන්න කියලා. මම දැන් ජනාධිපතිත් කතා කරුවා. ජනාධිපතිතුමා කිව්වා මොකද කරන්න ඕනේ කියලා. මමත් එයාට දැන් කිව්වෙත් මේ ප්‍රශ්නේක විසඳුම නැවනම් තීන බ්‍රේක් වෝටර් ටික අයින් කරලා මූද මේ සාමාන්‍ය මූදවගේ දුවන්න දුන්නොත් මේ ප්‍රශ්නේ ඉස්සරහට යන්න බෑ කියලා කියනවා. නමුත් නමුත් මෙතනින් අනිත් ප්‍රශ්න තමයි ඒකෙන් ඉන්න ධීවරය. ධීවරය ටික දැන් මේකෙන් මේ අයින් වෙලා තියෙනවා මෙතන. මේ ධීවරයට උදව් කරන්න කවුරුත් නැහැ. මේ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවට කතා කරනකොට කියන්නේ කොයිවත් සල්ලි නැහැ කියනවා. නමුත් හදිස්සි අවස්ථාවකට මේකට සල්ලි දෙන්න වෙනවමයි මේකේ. දැන් මේ ධීවරය සෑහෙන ධීවර මේකෙන් පාඩුවලා තියෙනවා. තමන්ගේ බෝට්ටු දැන් තියන්න තැනක් නැහැ. තමන්ගේ මේ ලයිවලිහුඩ් එකක් නැති වුණා. මාළු අල්ලන්න බෑ. ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මම ආයිල්ලනවා ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ධීවරයට උදව් කරන්න කියලා ඉල්ලීමක් කරන්න මට වෙලාවට දුන්නා. ස්තුති කරනවා.
ස්තුතිකරු මන්ත්‍රීතුමා. ගරු උපුල් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමා නාඩි අටක් කාලයක් තිබෙනවා.
ගරු මුලාසනරුවට ගරු මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් අයවැයක් ඉදිරිපත් කරනවා කුවහම ලෝකේ රටම බලන් ඉන්න අයවැය ගැන මොනවද ලැබෙන අපිට පාස්කම් මොනවද, අපේ බඩු මිට්ටු මිල වෙයිද, රජයේ සේවකයෝ පරිනාඩි වැඩි වෙයිද, විවිධ දේවල් තිබුණත් තාමත් අපහසු කාලක අයවැයෙන් සිත් තැවුල් ඇතිවෙන බලාපොරොත්තු ඉටු නොවන අයවැය තමයි මේ ඉදිරිපත් වෙන්නේ. හැබැයි අපේ ගම්බදින් අපේ වැඩිහිටි අම්මලා තාත්තලා කවදාවත් හිතුවේ මේ ඩොලර් කියන මුදල් ඒකකයේ නිසා අපි මේ වගේ අපහසුතාවකටපත් වෙ කියලා ගමේ අය දැනගෙන තියෙනවා. අපි හිතුවේ ශ්‍රී ලංකාව කියන්නේ ස්වයංපෝෂිත රටක්, අපිට එහෙම ලෝකයේ ඉදිරියේ දන නමන්න වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. කොහොමනත් අපේ අත්තමුත්තා කාලෙවත්, අපේ අම්මලා තාත්තලාගේ අම්මා තාත්තා කාලෙවත් මෙහෙම දෙයක් මේ රටට සිද්ධ වුණා කියලාවත්, මේ වගේ කාලයක් ඇති වුණා කියලාවත් මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපිට තාමත් ජීවිත තීරාත්ම කාලයකට තමයි මුහුණ දීලා තිබෙන්නේ. ඒ නිසා මෙය සුවිශේෂී අයවැයක්. ඒ වගේම අපි කියන්නට ඕන දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා නවක මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු දෙකක් වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට හරියට ඉන්න තැනක් නැහැ තාම. උදේට ආපුහම අපි අනාථය වගේ තනින් තන බලන්න ඕන අපි ඉඳගන්න කොතනද කියලා. අපිට නිත්‍ය තැනක් නැහැ ඉන්න. ඒක හරි ගැටලුවක් අපිට. තව කොටසක් ඉන්නවා, ඉන්න තැන වෙන තැනකට මාරු කරනවා. අපි ඒ අය තව තැන් හොයාගෙන යනකොට අපිට හරි නිත්‍ය තැනක් නැහැ. අපි මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා, අතන ඉඳ ගන්නවා, මේ කෙරවල ඉන්නවා. අපිට නිත්‍ය තැනක් තියෙන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අයවැය විශේෂයෙන් 2022 අයවැය ඉදිරිපත් කරනකොට මාස දෙක තුනක් අපි මහන්සි වුණා. අපි එකට ගියා සහභාගීත්ව අයවැයක්. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අයවැය අපි ගමට ගිහිල්ලා ගමේ ජනතාවගේ අවශ්‍යතා ලේඛන අරගෙන ආවා. ඇවිල්ලා අපි කිව්වා මෙන්න මේවා තමයි ජනතාවගේ අවශ්‍යතාවයන්, මේ අනුව අපිට අයවැයක් දෙන්න. ඒ අනුව තමයි ගම සම පිළිසඳරක් වැඩසටහන් කරලා අපිට අයවැයක් හදලා, ඒ අයවැය තුළින් කොහොමද ජීවනෝපාය සංවර්ධනය කරන්නේ, කොහොමද ගමේ මාර්ග ටික හදන්නේ, ක්‍රීඩා පිටි හදන්නේ, කුඹුරු අය අස්වද්දන්නේ, කණ්ඩායම් විවසායක ගොඩනගන්නේ, එම කාරණා ගණනාවක් ගෙනවත් තිබුණු කෝවිඩ් වසංග තත්ත්වයන්, ලෝක ආර්ථික තත්ත්වයන් සහ යුද තත්ත්වයන් තුළ අපේ ආර්ථික කඩාවැටෙන නිසා අපි නොහිතපු තත්ත්වයන් තුළ ඒ 22 අයවැය තුළ ප්‍රගතියක් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපිට තියෙනවා කාරණාවක්, අපි ජනතාවට දෙනු බලාපොරොත්තු ටික අපිට මේ අතුරු අයවැයෙන් කොහොමද අපි ඉටු කරන්නේ. මම විශ්වාස කරනවා ඒකට ඉඩක් අපිට ලැබිලා නැද්ද කියන අවිශ්වාසය මට තිබෙනවා. මේ හැමදේම අපි කරේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා මොන තත්ත්වයන් තිබුණත් අපිට ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තමයි අපි තිබෙන්නේ. ඒ නිසා ජනතාව අපි ගොඩනගන්නට ඕනේ. අද වුන් බිඳ වැටලා ඉන්නේ, සෑම අතින්ම බිඳ වැටලා. ඒ නිසා මේ මානසිකත්වයේ ගොඩනගලා සතුටින් පිරි ජනතාවක්, සිනහවක් මූණට ගෙන්න පුළුවන් ජනතාවක් නිර්මාණය කරගන්න අපිට පුළුවන්ද කියන එක තමයි මේ අයවැයත් එක්ක අපිට හිතන්න තිබෙන්නේ. ඒ නිසා මේ අයවැයක් ඉදිරිපත් කළාම අපි කල්පනා කරන්නේ කොහොමද මුදල් අපි හොයන්නේ. අයවැයක වැයති අය තියෙන්නට ඕනේ, වැය තියෙන්නට ඕනේ. අපි කොහොමද මේ මුදල් සකසගන්නේ, කොහොමද ඩොලර් ගේන්නේ, මේ සඳහා අපිට වැඩ පිළිවෙලක් තිබෙනවාද, කඩාවැටිච්ච අපේ ව්‍යවසායකයන් කොහොමද ගොඩනගන්නේ, සහන පොලියට ණය ටිකක් දෙන්න පුළුවන්ද, ඔවුන්ට
පොලි රහිත විදිහට මොනවාරි දිරිගැන්වීම් තිබෙනවාද? ඉතින් මෙහෙම අපිට ගොඩක් දේ හිතන්න පුළුවන්. වක්‍රබදු අය කළොත් අපේ ජනතාවට තමයි ඒ දැනෙන්නේ. පාරිභෝගිකයට ඒව දරන්න සිද්ධ වෙනවා. හැබැයි ඍජු මේ බදු වයසේ අපිට අය කරන් දෙන සීමිත ප්‍රමාණයක්. නමුත් අපි කල්පනා කරන්න කොහොමද බදු අය කිරීමෙන් සහ බදු පැහැර අරින්නන්ගේ බදු අය කරගෙන ඒ විදිහට අපි ආර්ථික ගොඩනගා ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් විශේෂයෙන් මේ රට හැරදාල යනවා අපේ ජනතාවගේ බදු මුදල් ගිනගත් අය කොහේ අය ගිහිලා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බ කරනවා අපිට කිසිම ආදායමක් මේ රට ඉදිරියට යන්න ලැබෙන්නේ විවිධ වෘත්තිකයෝ ඉන්නවා ඒ අතර වෛද්‍යවරු වෙන්න පුළුවන් නීතිඥ මහත්වරු වෙන්න පුළුවන් විවිධ ඉංජිනේරුවන් විවිධ ශේෂ්ත්‍රවල සුවිශාල මුදල් හම්බ කරනවා තා වැරදි සහගත විදිහට මුදල් කළමනාකරණය කරමින් ඔවුන් මේ රජයේ හෝ රටට අවශ්‍යතා පරිදි බදු නොගෙවන අය ඉන්නවා මේවා පිළිබඳ රජයන් හොයලා බලන්නට ඕනේ අහිංසක මිනිස්සුගේ බත්පතට අහිංසක මිනිස්සුගේ රොටියට එහෙම නැත්නම් අයිමිනියාගේ ජීවන තත්ත්වයට අපි බදු ගහන බදු අය කරනවට වඩා මේ මහා ජනතාව ඍජු වශයෙන් ණය කරන්න පුළුවන් බදු තියෙනවා නම් අය කරන්න අපි කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා මම අපි විශ්වාස කරනවා මේවා නිසා තමයි ජනතාව ඉදිරියට ආවේ. ඒ අරගලයට අපි කොයිලේකටවත් අපිට ඒ අරගලයට දොස් කියන්න බෑ. ගෑස් එක නැති වෙනකොට, තෙල් ටික නැති වෙනකොට, දරුවාගේ අධ්‍යාපනයේ කඩා වැටෙනකොට, කෑම බීමට ගිහිනකොට මිනිස්සු ආව මහපාරට. ඇවිල්ලා කිව්වා අපිට මේවා සපයන්න. මේවට සපයන්න ක්‍රම නැන්න මේවා ක්‍රම වෙනස් කරලා හරි මේ අපේ තිබුණු බලාපොරොත්තු ඉටු කරන්න. මෙන්න මේ අරගලය අතට ගත්තා. මේකට ප්‍රචණ්ඩත්වය දැම්මා. මේ තුලින් මේ සමාජයේ සිවිල් සමාජය විනාශ කරලා දාලා මේ සමාජයේ තිබුණු ප්‍රචණ්ඩත්වය කරන් ගිහිල්ලා
අවසන් විනාඩි දෙක
අහිංසක මිනිසුන් ගෙවල් දොරවල් විනාශ කරලා ඒ වගේම මැතිමතුරුන්ගේ එහෙම නැත්නම් ජන සමාජයේ සියල්ල විනාශ කරලා දාලා කටයුතු කරා. එනිසාම අපි මම පෞද්ගලිකෙන් තමයි මේ අරගලයේ සමාලෝචනය කරන්නට ඕනේ. ඒ සමාලෝචනය කරනකොට සමගි ජනබලවේගයේ කොතනද තිබෙන්නේ? දැන් ඉන්න ජනාධිපතිතුමා කොතනද හිටියේ? එහෙම නැත්නම් අනිත් දේශපාලන පක්ෂ කොතනද හිටියේ? පුජ්‍යලයන් කොතනද හිටියේ? මේ අරගලයට ඔවුන් මොන විදියට දායකත්වය දුන්නාද? ඔවුන්ගේ ඉලක්කයන් ඔවුන් සපුරා ගත්තාද? ඔවුන් මොන විදියටද මේ කුමන්ත්‍රණයට සහභාගී වුණේ කියලා අපි පශ්චාත් විදියට මේක පසුවිපරම් කරන්නට ඕනේ. අරගලයේ දැන් පෝලින් නැහැ කියන එක නෙමෙයි. මේ අරගලය කුමන්ත්‍රණයක් රාජ්‍ය පළවරින් රාජ්‍ය නායක පළවරන්න වලවරින්න පුජ්‍යලයන් මොන විදියට කටයුතු කළේ කියන එක සමාලෝචනය කරන්නට ඕනේ. සමාලෝචනය කරලා තේරුම් ගන්නට ඕනේ මේ අය මොන විදියටද වෙස්බුණු මැදගෙන මේ කටයුතු කරේ කියන එක. එනිසා ඒක ගැන අපි සාකච්ඡා කරන්නට ඕනේ. ඒ වගේම අපි හැමතිස්සම විශ්වාසිත යන්නේ මේ රටේ පාර්ලිමේන්තුව, විධායකය හා අධිකරණය මේවා සියල්ල දූෂිත වෙලා තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමාට කියන්නේ හොරා කියලා. අධිකරණය Tamanට හිතුව තීන්දු දෙනවා. ඒ වගේම අපිට විධායකයත් අපි බලාපොරොත්තු දේවල් සිද්ධ නොවුණ තැන ඒ විධායකය ක්‍රියාත්මක නොවුණ විධායකයේ බල ක්‍රියාත්මක නොවුණ නිසා තමයි ජනතාවගේ ගෙවල් දොරවල් ගිනිබත් වුණේ. නිසා මේවා තුලින් පත් කරන මහජනතාව මොනතරම් පීඩාවට ලක් වෙනවද මේවා ගැන අපි හොයලා බලන්නට ඕනේ. ඒවා නිසිවිදේ තියෙන්නට ඕන, අධිකරණයේ ස්වාධීනත්වයේ තියෙන්නට ඕනේ. මේ හැමදේ තුලින්ම මම ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ විශ්වාසය ගොඩනැගෙන්නට ඕනේ. විශ්වාසය ගොඩ නැති වෙන තාක් මේ රටේ අරගල ඉවර වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුව මේ මන්ත්‍රීවරයා මහජන නියුතිය පිළිබඳවත් රටේ ජනාධිපතිවරයා අධිකරණය පිළිබඳවත් කිසිම වෙලාවක ඒ සතුටින් කතා කරන එකක් නැහැ. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ මහජන නියුතියගේ ගෞරවය ආරක්ෂා කිරීම ඉඳලා බොහෝ දේ කරන්න අපිට තිබෙනවා. අපි ඒක නැවත සාකච්ඡා කරලා අපි කොහොමද මේ අයවැය තුලින් ජනතාවගේ සිතුම් පැටුම් ඉටු කරමින් ඔවුන්ට සතුට ගෙන දෙමින් ඔවුන්ගේ බිඳිච්ච වැටිච්ච ආර්ථිකය ආපයුව එක පිට්ටු තම්බපු එක ඉන්දියාප තම්බපු එක බුලත් විල හදපු එක තැමිලිගිරිය වික්ක කෙනාගේ ඉඳලා මේ මිනිස්සුගේ ආර්ථිකය නැවත ඔවුන් අතර මුදල් වෙන විදියට ආර්ථික කළමනාකරණය කරලා සහන දීලා ආධාර ලබා දෙලා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින් සිරහව මූණට ලබා දෙමින් දරු අධ්‍යාපනයේ පෙරපාසක් වරයි රැගෙන ගිහිල්ලා ඒ පෞල් සාමකාමී පෞල් ඒකකයක් නිර්මාණය කරන්න ගමදුලට අපි හැකි වෙන්නට ඕනේ. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දුන්න වෙලාවට වඩා අඩුවෙන් ලැබෙන නිසා අපිට අදාළ කාරණා කියාගන්න අපහසුයි. මම ප්‍රාදේශීය නියෝජනය කළාව සභාපතිවරයෙක්. මම කැමති වෙන්නේ නැහැ කොවිලේකවත් නගර සභා ප්‍රාදේශීය සභා එකතු කරනවාට. ජනතාව ජන පීඩනයක් තිබුණා ගම්පහ වගේ ප්‍රදේශවල ඒවේ නගර සභා සහ රාජ්‍ය සභා ගොඩනගලා වෙනම ව්‍යවස්ථාපිත විදිහට ඒ විදිහට පාලන අධිකාරියක් ගොඩනගලා තිබිදී ඒවා නැවත එකතු කරන්න වට අපි කිසිවෙලාවක් කැමති වෙන්නේ නැහැ. ඒවා කළමනාකරණය කරමින් ජනතාව සුවිශාල සේවයක් කරන්නට ඕනේ. ඉඩමක් අනුමත කරන්න ගියාම නාගරික සංගණ අධිකාරියට යන්නට ඕනේ. ගෙයක් ඒ වගේම ගෙයක් අනුමත කරන්න ගියාම ඒක තව තැනකට යන්නට ඕනේ. ජනතාව අපහසුතාවයට පත් වෙන නිසා තමයි මට විනාඩියක් තප්පරයක් දෙන්න නිසා තමයි මේ පළාත් පාලන ආයතන තවදුරටත් පුළුල් කරලා ඒවා ප්‍රාදේශීය සභා නගර සභා වශයෙන් කළේ. රටේ අර කකුලේ අමාරුවට පිටගොන්ද බෙහෙත් බඳිනා වගේ මේවා දේවල් කරන්නේ නැතුව මේවා එකතු කර මේවා ශක්තිමත් කරන්න ඔවුන්ගේ ආදායම් සහ ආදායම් එකතු කර ගැනීම ඉලක්කයන් සඳහා ඔවුන් පුහුණු කරලා ස්වයංව පනතකින් බලය පිටවපු ප්‍රාදේශීය සභා නගර සභා නැවත එකතු කරන්නේ නැතුව ඔවුන්ගේ ස්වාධීන බලය ඔවුන්ට ලබා දීලා ඔවුන්ගේ පරිපාලනය කරන්න ලබා දෙන්න කියලා මම කියන්නේ. මම මේ තැන ඉඳලා ආපු මිනිස්සෙක්. මේ ගැන මම කතා කරනකොට ඒ අයට කරන අසාධාරණ නිසා ඉතින් මට කාරණා බොහෝ තිබුණා තවත්තල් ලැබෙන්නේ කෙටියෙන් නිසා ඔබතුමාට ස්තුති කරමි. මානි හට වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුති කරු මන්ත්‍රීතුමා ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
අවස්ථාව ලබා දීම පිළිබඳව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, අපි මේ සභාව තුළ සහ දේශපාලන පක්ෂ හැටියට මොන දේ කතා කරත් මොන දේ කරත් එක දෙයක් අපි පිළිගන්න ඕනේ. මං කල්පනා කරන විදිහට අපි දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගන්න ඕනේ. ඒ වගේම දේශපාලන එකඟතාවය තුළ යම්කිසි රාමුවක් හදා ගන්න ඕනේ. දේශපාලන නායකත්වයක් අපි හදා ගන්න ඕනේ. ඒ වගේම ඒ දේශපාලන නායකත්වය සහ ඒ දේශපාලන ස්ථාවරත්වය හරහා පමණයි මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කියන විශ්වාසය මම වතුර තියෙනවා. If we have political stability, honorable chairman, we can have economic stability. කරු සභාපතිතුමනි, අපි ඊයේ උදේ ඇවිල්ලා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මුදල් ඇමතිතුමා හැටියට එතුමා ඉදිරිපත් කරා අන්තර්කාලීන අයවැයක්. මේ මාස 4කට ඉදිරිපත් කළ තියෙන අයවැය. ඒකෙන් උත්සාහ කරන්නේ මේ රටේ තියෙන ආර්ථික ගැටලුව සහ දේශපාලන ගැටලුව වලට යම් කිසි මන්ත්‍රමෙන් මේ මාස 4 තුළ විසඳුමක් ලබා දෙන්න. මම ඇත්තෙන්ම එතුමාට සුපතනවා. අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වශයෙන් හිටියට සභාවේ මන්ත්‍රීවරුන් හිටියට අපේ පරණ නායකයා අපේ හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමාට අපි සුපතනවා. මොකද අපිත් පිළිගන්න අපිත් අනුමත කරන ප්‍රතිපත්ති මාලාවක් තමයි එතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. හැබැයි ඊ අපි දැක්කා අද උදේ හර්ෂ ඩිසිල්ලා හිටපු ඇමතිතුමා ප්‍රකාශ කර පරිදි කොහාගේ නාදය සහ කපුටන්ගේ හැසිරීම. මම මේක දේශපාලනීකරණයට ලක් කරන්නේ හැබැයි අවුරුදු ගාණක් තිස්සේ එක්තරා වාමාංශික බර වෙලා තිබ්බ දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුව. අද හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වය හරහා එතුමාගේ ජනාධිපතිවරයාෙන් පස්සේ අපි අවුරුදු ගාණක් ඉදිරිපත් කළ තියෙන ආර්ථික සලස්මන් වලට එකඟ වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ අන්තර්කාලීන අයවැය සිකුරාදා පොහොට්ටුවේ මන්ත්‍රීවරු සහ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු ඡන්දය දීලා අනුමත කරන්න යන්නේ. කළ සභාපතිතුමනි, රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරා අවුරුදු 25ක ආර්ථික සැලැස්මක් හදාගන්න ඕනේ කියලා. ඉන්දියාව දිහා බැලුවාම ඉන්දියාවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්, අවුරුදු 20ක ආර්ථික සැලැස්මක් තියෙනවා. චීනය අවුරුදු 25ක ආර්ථික සැලැස්මක් තියෙනවා. එහෙම ආර්ථික සැලැස්මක් හදාගත්තොත් පමණයි නැත්තම් අපි අද පොහොට්ටු පක්ෂ ආණ්ඩුවක් කරන්න පුළුවන්, හෙට සජබේ ආණ්ඩුවක් කරන්න පුළුවන්, වෙන දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ බහුතරයක් අරගෙන ආණ්ඩුව කරන්න පුළුවන්. අපි අවුරුදු 5න් 5ට මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් අපිට කවදාකවත් මේ රට ගොඩ යන්න බෑ. ඒ නිසා අද හොඳ අවස්ථාවක්. මං හිතන හැටියට අපි පැදුරෙන් බිමට ඇටලා තියෙන අවස්ථාවක මේ 225 දෙනාම එකතු වෙලා මේ
සුළු කාලයක් තුළ හරි අවුරුද්දක් වෙන්න පුළුවන් අවුරුදු දෙකහමාරක් වෙන්න පුළුවන් මේ කෙටි කාලය තුළ අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන ඉල්ලීම මම නැවත වරක් මේ පාර්ලිමේන්තු තුල කරනවා. අද බලන්න උද්ගමනය නිසා මන්ද පෝෂණය දරුවන්ට තුන් වේලක් කාපු දරුවෝ අද උදේට බිස්කට් දෙනවා දෙමව්පියෝ. බඩගින්නෙන් ඉන්නේ දරුවෝ. මේ ලංකාව මන්ද පෝෂණ තත්ත්ව දිහා බැලුවාම ලෝකේ පස්වෙනි තැනට පත් වෙන්න පුළුවන් කියන එක කනගාටුවෙන් හරි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. බදු වැඩි කිරීම පිළිබඳව VAT එක 12% ඉඳන් 15% වැඩි කරා. අපේ ප්‍රතිපත්තිය තමයි ඍජු බදු වැඩි කරන්න ඕනේ කියන එක. වක්‍ර බදු විතරක් නෙවෙයි. ඒ වගේම රිටයර්මන්ට් ඒජ් එක අධිකර ජනාධිපතිතුමා මුදල් ඇමතිර හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 60% වෙනකම් වැඩි කරා. ගරු සභාපතිතුමනි, අපි හැබැයි අපිට තියෙන ගැටලුවකට ප්‍රධාන ගැටලුවකට විසඳුමක් අපි හොයන්න ඕනේ. අපි කොහොමද ඩොලර් හොයන්නේ? අපේ තියෙන ඩොලර් කොහොමද අපි ඉතුරු කරගන්නේ? ඒ ආකාරයට අපි ආණ්ඩුව ඒ අපේ ක්‍රියාකාරීත්වය අපි හදා ගන්න ඕනේ. තවදුරටත් අපි හිතනවා නම් මේ ගැටලුව ඉතා ලේසියෙන් සුළු කාලයක් තුළ මාස කීපයක් තුළ අපිට විසඳන්න පුළුවන් කියලා ඒක හීනයක් පමණයි කියන එක ගරු සභාපතිතුමනි මේ අවස්ථාවේ කියන්න ඕනේ.
ගරු මන්ත්‍රී ඔබතුමාගේ අවසන් ඥාන දෙක.
ඒ වගේම තමයි registration of persons to the age of 18 මම යෝජනා කරනවා ගරු සභාපතිතුමනි, උප්පත්තියෙන්ම දරුවෙක් බිහි වුණාම අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රේෂන් එක කරන්න. ඒ වගේම තමයි කාලය නැති නිසා මම දීර්ඝ කතා කරන්න යන්නේ. හැබැයි ඩිජිටල් ටෙක්නොලොජි පිළිබඳව විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණය හරහා අපිට පුළුවන් මේ රටේ අනාගතය වෙනස් කරන්න. ඊළඟ මහවැලිය, ඊළඟ සංවර්ධනය මේ රටේ ඇති කරන්න පුළුවන් ඩිජිටල් තාක්ෂණය හරහා කරු සභාපතිතුමනි. ඒ වගේම තමයි වංචා සහ දූෂිත විරෝධී පනතක් මේ ආණ්ඩුව හරහා ගේන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඒකට අපි අත් දෙකම උස්සලා උදව් කරන්න ලෑස්ති. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, we must have progressive, එහෙම නැත්නම් ප්‍රගතිශීලී පනත් සහ ප්‍රගතිශීලී වැඩසටහන්. ඊයේ ඔබතුමායි මමයි කතා කරනකොට යම්කිසි පනතක් ගැන කතා කරා. ඒ වගේ ප්‍රගතිශීලී පනත් ගේනවා නම් අපි ලෑස්තියට උදව් කරන්න. ගරු සභාපතිතුමනි, කාලය නැති නිසා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. ඒ වගේම ඉලෙක්ට්‍රික් කාස් පිළිබඳව කතා කරා. නෝර්වේ රාජ්‍ය 85% පමණ ඉලෙක්ට්‍රික් වාහන මත තමයි යැපෙන්නේ. සම්පූර්ණයෙන් මේගොල්ලන්ගේ ආර්ථික වෙනස් වෙලා තියෙනවා. ඒ ඉලෙක්ට්‍රික් වාහන වලින් 90% පමණ ටෙස්ලා වාහන තමයි ඒගොල්ලන් පාවිච්චි කරන්නේ. අපිට පුළුවන් නම් මේ රටේ කර්මාන්ත ගෙනැල්ලා ඒ ආකාරයට ඉන්දියාවත් එක්ක බද්ධ වෙලා නිදහස් වෙළඳ කලාප ඇති කරලා අපිට පුළුවන් නම් ඒ වගේ ආර්ථිකයක් ගොඩනගන්න මේ වැටිච්ච තිබ්බ කාලය තුළ මම හිතන්නේ අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි රාජ්‍ය ආයතන පිළිබඳව 455ක් තියෙන රාජ්‍ය ආයතන. මේ රාජ්‍ය ආයතන පිළිබඳව අපි පුළුල් සාකච්ඡාවක් කළා. ඒගොල්ලන් ජනසතු කිරීම හෝ ඒ වගේ වැඩසටහනක් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ශ්‍රී ලංකා න්‍යායාලයෙන් විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය වගේම වෝටර් බෝඩ් එක පිළිබඳව අපි කතා කරන්න ඕනේ. කාලය ගැටලු නිසා මම මීටරේ දීර්ඝ කතා කරන්න යන්නේ. මගේ අවසන් වශයෙන් ගරු මුල් ආසන සභාපතිතුමනි, මම මේ රටේ ඉන්න තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරනවා. පාරවල් වල උද්ඝෝෂණ කර කර ඉන්නේ නැතුව ඒගොල්ලන්ගේ වටිනා ජීවිත කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මේ රට වෙනුවෙන් ඒ දායකත්වය නායකත්වය ලබා දීලා කැප වෙලා වැඩ කරන්න කියන ඉල්ලීම මම අපේ ඉන්න තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ලේසි අන්තවාදී බලවේග වලට අහුවෙලා පාරවල් වල උද්ඝෝෂණ කර කර ඉන්න එක ලේසි. හැබැයි ඒ තරුණ මොළ ඒ තරුණ තරුණියන්ගේ අනාගතය බාර ගන්න පුළුවන් මේ රටේ අනාගතය බාර ගන්න පුළුවන් වෙන ආකාරයට එකතු වෙලා වැඩ කරොත් හොඳයි කියන එක මේ අවස්ථාවේදී මම කියනවා. ඒ වගේම අන්තිම වශයෙන් ශානි අබේසේකර මහත්මයා වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා රජයෙන්. එතුමාට තෙන් දේශපාලන පරිගැනීමක් කළා තියෙන්නේ. එතුමාව නිදහස් කරන්න, එතුමාව ඒ නවතරක් ඕනම් ඒ රාජ්‍ය සේවයේ පිහිටවන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් කරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටමින් අවස්ථාව ලබා දීමට ස්තුති වන්දනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.